කරන එකයි. දැන් නානවා කියන එක ගැන කතා කරනවා කියන්නේ අපි නාන එක හිතේ මවාගෙන ඒක ගැනනේ කතා කරන්නේ. ඇත්තටම නානවා කියන එක හිතේ මවා ගැනීමක් නෙවෙයිනේ. තේරුණාද?
ඔව්.
එතකොට මේ
හැබැයි
කියන්නේ
එහෙනම් ડોක්ටර් ඇයි අපි මෙතනින් අයින් වෙන්නේ නැත්තේ? ඒ අපි ඒ වුණාට අපිට මොකක් හරි පොඩි මේකක් තියෙනවනේ. එතන නානවා කියන එකෙත් මොකක් හරි කෑල්ලක් තියෙනවනේ නාන වෙලාවේ. නැත්තම් මෙතනින් නාන
මොකක්
එක
හරි
නාන එකෙන්
තියෙනවද?
දකින්නේ නැහනේ ડોක්ටර්. ඒකනේ වැඩේ තියෙන්නේ.
අන්න හරි අන්න හරි. ඒක තමයි මේ කියන්නේ. නාන එක නාන බවින් දකින්නේ නැහැ. දැන් නාන එක හිතේම
එතකොට
වාගෙන
ඇයි එහෙම දැන් නාන වෙලාවෙත් ඇයි නාන බවින් දකින්නේ නැත්තේ?
ඒ දකින්නේ නැති හින්දා තමයි දකින්න කියලා මම කියන්නේ.
ඔව්
දැන් අපි
දකින්න
දකින්නවා කියලා
ඔව්
හිතුවට බෑ.
බෑනේ. අන්න ඒක තමයි. දැන් නානක බවින් දකිනවා වගේනේ. දැන් ඔක්කොම මේ වෙන්නේ අපිට හිතෙන්නේ මම නානවා. ඒ වුණාට නාන බවින් දැකලා නැහැනේ ડોක්ටර්. එතන
අන්න
පොඩි ප්‍රශ්නයක් තියෙන. නානකොට සේරෙනවනේ එතන නාන බවින් දැකලා නැහැ කියලා.
අන්න
ඇයි
ඒක
එතන
තමයි.
එහෙම එකක් වෙන්නේ?
ඇයි කියන්නේ ඒක දකින්න නුවණ නැතිකම ප්‍රඥාව
නුවන්
නැති.
නැතිකම. රයිට්.
දැන් ඒ ප්‍රඥාව ඇති කරගන්න විදිහක් තමයි මේ කියන්නේ. දැන් අපි කොච්චර කිව්වත් කරන්නේ අර නානවා කියලා හිතන එක දිහා බලලා ඔන්න
අන්න
නානවා
ඒක
දැන්.
තමයි මං අහන්නේ ડોක්ටර්. අන්න එතනින් තමයි යන්නේ තාම.
ඒක
අර ඒ වෙලාවට
එතනින්
එන්නේ නැහැ.
එතනින්
දැන්
යන
ඉඳ ගන්නවා
එක
කියන එක.
කරා. ඒක තමයි. දැන් ඉඳ ගන්නවා කියන එක ගැන හිත හිතා කියනවා.
ඔව්.
ඇත්තටම ඉඳ ගැනීම කියන එක බලන්නේ නැහැ. එහෙනම් ඒක ලේසි වැඩක් නෙමෙයි මේ මේ අපිට ලේසි වගේ පෙන්වුණාට.
මට ඒකයි ડોක්ටර් හිතුනේ මේක හිතුවත් එකයි මෙතන හිටියත් එකයි වගේ කියලා. මට දැන් එහෙම වුණා. ඒ කියන්නේ නාන කොටත් ඒකනම් ඒකත් නිකන් දැනීමකින් වගේ ඒක වෙන්නේ. ඇවිදිනවා කියන එකත් දැනීමකින් එන්නේ. එතකොට එතනත් ඉතින් මේ පියෝ නෑනේ එතන. ඉතින් එතකොට මට හිතුණා ඒ හිතුවත් එකයි මේකත් එකයි. එතකොට වෙනසක් නෑනේ කියලා.
ඔය දෙකම ලේසි වැඩනේ. දැන්
ඔව්.
අපි හිතමු ඔන්න වතුරට බැහැලා පීනනවා. දැන් අපිට පීන නැහැටි ගැන ඔක්කොම හිතන්න පුළුවන්. වතුරට බැහැලා පීනන එකයි සී හිතන එකයි දෙකක් නේද? ඇත්තටම පීනන්න ගියාම. තේරෙනවද? දැන් කොච්චර පීනන හැටි ගැන අපි දැනගෙන හිටියත් හිතලා තිබුණත් වතුරට වැහලා පීනන්න ගියොත් එහෙම ඒ දෙක දෙකක් නේද? එකක් වෙන්නේ
නැහැ.
ඔන්න ඔය වගේ වෙනසක් තියෙනවා. ඔක කිව්වට තේරෙන්නේ නැහැ. ගොඩේ ඉඳන් කිව්වට මට පීනන්න පුළුවන් කියලා හිතාගෙන කතා කළාට වැඩක් නැහැ. ඔන්න ඔය වගේ වේ සියුම්ම ඔක තේරෙන්නේ නැහැ කොච්චර කතා කළා. ඒක ඒක කරපු දවසට දැනෙනවා මිස අපි හිතනවා අපිට ඕක හිතලා තේරුම් ගන්න පුළුවන් කියලා.
පුළුවන්.
ඔව් එහෙම බෑ.
නෑ. ඔව් ડોක්ටර් මට හිතෙන්නේම හැම එකම අපි හිතන එකක් විතරයි මෙතන තාම කියන එක. කවදාවත් එතනට ගිහිල්ලා නෑ.
ඒක හරි.
අපි හිතනවා අපි මේ වෙලාවේ නානවා කියන එක අපි සිහියෙන් කරනවා කියලා. ඒ වුණාට ඒක සිහියෙන් නෙමෙයි ඒක. එතන පොඩි සිහිය නැතිකමක් තියෙනවා. ඉතින් එතන මොකද්ද අවුලක් තියෙනවා.
ඒක තමයි මේ කියන්නේ එතෙන්ට යන්න කියලා කියන. එතකොට ඒක නොයා කොච්චර ඕක ගැන කිව්වත් දැන් බයිසිකලේ පදි නැටි අහනවා අහනවා අහනවා. බයිසිකලේ පැද්දේ නැත්තම්
නෑ ડોක්ටර් කරන්න බැරි බව දැන් තේරෙනවා. ඒ කියන්නේ ඒක නිකන් එකේ මොකක් හරි මේ වෙනස් එක වෙලාවකට එන්න එකක් වෙන්න ඕනේ කියලා තේරෙනවා. ඒ කියන්නේ ඔක්කොම සමත වෙන වෙලාවක් වෙන්න ඕනේ කියලා. හැබැයි
ඒක මම දන්නේ ඒක මොනවා වෙන්න
ඕනද
කියලා.
ඒක ඔයගොල්ලෝ දැන් විඥානයේ මායාවක් කියනෝනේ. එතකොට මම මායාවක්. මම මායාවක් කියලා මම දැනගන්නවා. ඉතින් මම මායාවක් නම් මං කොහොමද දැනගන්නේ?
ඒ ප්‍රශ්නේ තමයි මේ අහන්නේ. අපි මෙච්චර කල් මම මායාවක් කියලා දැනගෙන ඉන්නවා.
ඒකට
මේ පෙන්නන්නේ දැනගන්න එකේ වැරද්ද.
වැරද්ද. අර නානෝ වගේම තමයි නේද ડોක්ටර්?
අන්න හරි. ඒකනේ මං ඔය නිතරම කියන්නේ දන්න බවේ වැරද්ද මේ පෙන්නනවා මිස. දන්න බව හදන්න නෙමෙයි මේ කතා කරන්නේ. ඔය තමන් දන්න භවයේ වැරද්ද මේ පෙන්න. අපි යෝග පිළිගන්න කැමති නෑ. මං වැරදි බව දැනගත්තා කියලා ඒක හරි කියලා කියන්න කියනවා. තේරෙනවද? දැන් ඉතාලි වැරද්ද වෙන්නනකොට දන්න බව වැරදි වැරදි කියලා. ආ මං දැන් දන්නවා මං දන්න බව වැරදි කියලා. ඒක හරි නේද කියලා.
එතකොට ඒකත් ඩොක්ටර් එතකොට ඉතින් හරි අමාරු දෙයක් නේද ඩොක්ටර්? ඉතින් මම මායාවක් කියලා දැනගන්නේ කොහොමද ඉතින්? මම මායාවක්.
මම මායාවක් කියලා දැනගන්න යන්න එපා.
ඒක තමයි දැනගන්න ගියොත් මම ඉන්නවා හැම වෙලාවෙම මම ඉන්නවා.
යන්න. ඒ දැනගන්න භවයේ දන්න භවයේ වැරද්ද මේ පෙන්නනවා
මිසක්. වැරද්ද තමයි.
දන්න දේ හරිද වැරදිද කියනවා නෙමෙයි මේ. හරි වැරදි මේ මේ මනිනවා නෙමෙයි.
නෙමෙයි. ඒක බලන්න බලන්න යනකොට තවත් වැඩි ડોක්ටර්.
ඔව්. ඒක තමයි මේ බලන ක්‍රමේ වෙනස් වෙන්න ඕන කියන්නේ.
හරි. එහෙමයි.
නමයේ ක්‍රමේ වෙනස් වෙන දවසක් එයි. නැතකන් තව තව ඉවසILLෙන් අහන්න දහම. තව තව කොච්චර කොච්චර ඕන දැන් මම දන්නවා කියලා අහුණ ගමන් අහුවෙලා.
අහුව ඔයලා නේ ડોක්ටර්. හැම වෙලාවෙම අහුවෙලා.
ඔව්. ඒක තමයි මේ 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 සාකච්ඡා වෙදි හරි පෙන්නන්නේ ඔය දන්න බවේ වැරද්ද. ඒ වුණාට අපිට උඩ ඒ බව දැනගන්න. ඒ බව දැනගන්න. ඒ බව දැනගන්න. මොන්ට ඔය ගතිය අයින් වෙන්න තියෙනවා. මට මේක දැනගන්න ඕන කියන ගතිය ඒක බලෙන් අයින් කරන්න බෑ. ඒකයි තව තව ඉවසීමෙන් මේ අහන්න කියන්නේ. අහන්න යෙදෙන්න. අහන්න යෙදෙන්න. ඒ යෙදෙන්න කියන්නේ මේක තමන්ම කරන්න ඕන එක. ඒ තමන්ට සිද්ධ වෙන ඒවා එක්ක හොඳට ඒක ඉන්න ඕන. ඉන්න කොහොමද කියලා ඇහුවට වැඩක් නැහැ. දැන් බයිසිකලේ පදින්න ඕන. පදින්නේ කොහොමද කියලා ඇහුවට වැඩක්
නැහැ.
ඒකෙන් ඔය ප්‍රශ්නේ දිගටම එනවා. දැන් බයිසිකලේ පදින්න පුරුදු වෙනකන් ඔය ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්නේ නැති වෙන්නේ නැහැ. පදින්න බැරි කෙනාට ඔය ප්‍රශ්නේ නැති වෙන්නේම නැහැ. කාට හරි පුරුදු කරලා බලන්නකෝ. ඒ වුණාට මෙහෙමනි 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 කිය කිය අහනවා. ඇහුවට වැඩක් නැහැ. යා වැටි වැටි හරි ඒක පදින්නවා.
හරි. එහෙම. ගොඩක් දින් ડોක්ටර් ඒ වගේ ප්‍රශ්න ආවම හරි අසරණයි ડોක්ටර්. එතකොට නිකන් පිස්සුවේ දෙනවා වගේ නිකන්. එතකොට කතා කරන්නේ. එතකොට නිකන් මේක ලෙඩක්ද කියලා හිතෙනවනේ ડોක්ටර්. එතකොට ඒකට මොකද කරන්නේ? නිකන් හරි අමුතු වෙනවනේ ડોක්ටර්. එතකොට නිකන් මේ ලෝකෙත් වැඩක් නැහැ. අරකත් මේ මේ වෙන්නේ නැහැ. එතකොට
ඔව්. මේක මට තේරුම් ගන්නත් බැහැ.
ඔව්.
ඒ වුණාට
එතකොට නිකන් ડિප්‍රෙෂන් වගේ නේ ડોක්ටර්.
ડિප්‍රෙෂන් කරන්න තමයි මේ ඉස්සෙල්ලා හදන්නේ.
ඉතින් ડોක්ටර් කරලා ඉවරද දැන් ඉතින් ඔක්කොම ડોක්ටර් ඇත්තටම උඩට ඕක බලනකොට මේ ලෝකේ ගැන ඉච්චර කිසිම එන්නේ නැහැනේ. මේ නිකන් කරන්න මොකවත් හිතෙන්නේ නැහැනේ. එතකොට මොකද කරන්නේ? දැන් ඒක එතකොට නිකන් ඔහොම හිතගෙන යනකොට හරි අවුල් වගේ නිකන් මේකත් එහෙමයි මේ දැන් මම මායාවක් නම් ඊට පස්සේ ආපහු මොනවද මං කරන්නේ වෙන මොනවද? ඒ කෑල්ල විතරක් හරි දැන් මායා නෙමෙයි මාව දැනගත්තේ නැහැ ඒක. එනකොට ওই කෑල්ල දැනගත්තට පස්සේ ආපහු එතකොට ටිකක් අවුල්නේ ડોක්ටර්. මේ මේ ජීවත් වෙන්න ටිකක් අමාරුයි ડોක්ටර්. එතකොට එතන විසඳුමක් නැතුනොත් පිස්සු තමයි නේ.
ඔය දැන් විසඳුම හම්බ වුණත් පිස්සු කියලා මම කියන්නේ.
මල. ඔපත් වැඩක් නැහැ ડોක්ටර්. එතකොට පිස්සුවක් අද
ඇදෙන්නේ. ඒක මම නෙමෙයි. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා නෙමෙයි මේ හැමෝම උන්මත්තකය කියලා මොනවා කරන්නද? ඒ කියන බෙහෙත් ටික ගන්න නම් බුදුහාමුදුරුවෝ කියපු එක හිමීට තව ඉවසීමෙන් අහන්න වෙනවා.
ඒක
හැරිය වෙන විදිහක් නැහැ.
තව ඒකයි. ડોක්ටර් දැන් මා බාගෙට දාලා ඉවරලා ડોක්ටර් ඉතින් දැන් බෙහෙත් ගන්න කියනවා.
ඔව්. මුලින්දම්ම කියන්නේ බෙහෙත් ගන්න කියලා. ඒක ඇහෙන්නේ නැහැ අපි පිස්සු බව පිළිගන්නේ නැති හින්දා අපි බෙහෙත් ගන්න කැමති නැහැ. අපි කවදද මම දන්නව ඔක.
දැන් පිස්සු බව දැනගත්තට බෙහෙත් නැහැ. ඒකයි වැඩි තියෙන්නේ.
නෑ දැනගත්තොත් තමයි බෙහෙත් තියෙන්නේ. අනා තනයි මේ වෙනස තියෙන්නේ. පිස්සු බව දැනගත්තොත් එදාට බෙහෙත්
තියෙනවා.
ඒ තියෙන්නේ පිස්සු බව පිළිගන්න කැමති නැහැ. මම දන්නව බුදුහාඳුරු කීපික මම දන්නවා. ඔය ඔය මම මායාවක් නේ ඕකනේ කියලා තියෙන්නේ. මේ ලෝකේ බොරුවක් නේ ඕකනේ කියලා
තියෙන්නේ. බොරුවක් නෙමෙයි ඒක. මායාවක් කිය අනිත්‍ය බොරුව නෙමෙයි මමයි බොරුව. එතකොට මම බොරුව කියන එක බොරුව එහෙම වෙන්නේ කොහොමද කියන එකයි දැන් දැන් මම බොරුව නම් ඉතින් අනිත්‍යව මොනවද ඉතින් එතකොට ඒක ඒක දැනගන්න ඉතින් හරි අමාරුයි නේද?
ඒ කියන්නේ ලෝකේ ඇත්ත මම බොරු.
ලෝකේ ඇත්ත වෙන්නේ මම ඉන්නේ හින්දා නේද? මම මායාවක් නෙමෙයි නේද? මායාව හින්දා නේ ඔක්කොම.
දැන් මේ ගෙවල් දොරවල් අරවා මේවා තියෙන එක ඇත්ත. මම තමයි බොරුව.
මේවත් හිතන්න පුළුවන් ඉතින්.
එහෙම ඒක තමයි ඔය එක එක ඒවා හිතනවා. ඒ හින්දා ඔය
මං එනකොට තමයි මේ ටික ඔක්කොම. හැබැයි ඉතින් ඒක එහෙම හිතරුවන්න හරි අමාරුයි තියෙනවා.
ඒකනේ මං එනකොට මේ ටික ඔක්කොම තිබුණා. ওই ටික තියලා මං යනවා යන්න මැරුණා.
කොහොමරි ડોක්ටර් මාරු විදියට නිකන් හිර කරනවා. හිර කරලා ඊට පස්සේ විසඳුම තමයි නැත්තේ. ඉතින් එතකොට හරි අමාරුයි.
ඔව් මම නෙමෙයි හිර කරන්නේ. ওই මාර විදියට හිර කරනවා. ඒ කියන්නේ මාරයා හිර කරනවා.
ආ
ඒක එහෙම තමයි.
අපි කියලා ડોක්ටර් මාරයා කියලා.
ඔව්. මට ඉතින් මාරයා කිව්වත් එයා නෑ තාත්තේ. ඊයර බුදුහාමුදුරුව තමයි මාරයාගෙන් බේරෙන්න හැටි කියන්නේ. අපිට අපිට එතෙන්ට අනුගත වෙන්න අර ඉවසීම අපේ ගුණාංග ගුණාංග මදිතව. ඒවා වැඩෙනවා මේ මේවා තව තවහනකොට මේවයි එදෙනකොට ඒවා අපි දන්නේම නැතුව ඒවා වැඩෙනවා.
එහෙම. එහෙමයි ડોක්ටර් ගොඩක් පිං ડોක්ටර්ට.
දෙවන් සරණයි.
දෙවන් සරණයි.
ડોක්ටර් එතෙන්දි මේ දැන් අර නානවා කියන එක දැන් නානවා කියන එක මම දැන් අපි ස්පියාගෙන නානවා. දැන් නාන වෙලාවේදී දැන් මෙහෙම ඉඳගෙනත් දැන් මං නාන්නේ නෑනේ. නාන එක ගැන හිතනවා. හිතට එනවා. හොඳට නාන ක්‍රියාවලට එනවා. කොමත් වත්තර ඔක්කොම සේරම ටික ඉමේජින් වෙනවා. එතකොට දැන් නාන වෙලාවේ නාන වෙලාවේ මං හිත කොහොමද මං නාන බව දන්නේ?
ඒ වෙනස පෙන්වන්න තමයි මම කිව්වේ.
ඔව් මට ඒක නිසා අහනකොට මට ඒක අර එතන මම මට හිතුණු දේ මට කියන්න හිතුණා. තේරුවන් සර්.
ඔව් අපි ඒක ගැන හිතලා බලන එකයි ඒක යෙදෙද්දී බලන එකයි ලොකු වෙනසක් තියෙන අපිට නෑ කියලා හිතුණාට. ඒකයි ඒ ඒ සිද්ධියේදී ඒ යෙදීමේදී දකින එකයි ඒක ගැන හිතලා දකින එකයි දෙක. හැබැයි ප්‍රඥාව අධික නම් ඕක කරන්න බැරි කමක් උත් නැහැ. එනට මේ මේ සිද්ධි දෙක හිතනවායි දකිනවායි කියන එක.
ඔව් ඒක සිද්ධි දෙකක්. ඒක ඉතින් අර ඔය ඔය සිද්ධි දෙක එකට එතෙන්දී අරම බලද්දි කොහොමද මන් නාන බව නානවා කියන්නේ කොහොමද කොතනකද මන් නානවා කියලා අන්නේම ඉතාල සියුම් ලෙස ඒක ලිහන්න
ඕනේ. එතකොට නානවා කිව්වේ මොකටද කියලා ඊ ගමන් බලන්න පුළුවන් මේ දැනීමටද.
ඔව් අන්නේ එහෙම තමයි.
මේ මේ සීතලක් දැනෙන එකද මේ වතුර එන එකද එංගේ වතුර වදින එක මොකද්ද මේ මොකද්ද මේ නානවා කියන්නේ
අන්න එතෙන්දී අර යෙදෙද්දි මතුවන කියන එක එහෙම ඉතින් අපිට ඇප්ලයි වෙවි
යන්න එතෙන්දී අපිට පුළුවන් අපේ සංකල්ප ටික අඳුර ගන්න.
ආ
මේ මේවා වෙන්න බෑනේ නානවා කියන එක.
එහෙම ඒවා තියෙද කියලා.
ඔව් අන්න ඒ සංකල්ප ටික අයින් කළොත්
දැන් නාන බවින්ම මිදෙන්න නැති.
ඒක තමයි. ඒක ඒක තමයි. නානවා කියන එක නාන බවින් දකින්න. ඉඳ ගන්නවා කියන එක ඉඳ ගන්න බවින් දකින්න තියෙනවා. හරි. ඒතකොට ඒක අපිට එහෙම එකපාරට දකින්න බැරි හින්දා තමයි අපි ඉඳ ගන්නවා කියලා කිව්වේ මොන වගේ දේවල් වලටද කියලා අපි හිතනවා. හිතලා බලනවා මේ හිතන එක වෙනම එකක්. හිතන එක දැන් ඉඳ ගන්නවා කියන එක පැනව්වේ මොකකටද කියලා දැන් කල්පනා කරන්න තියෙනවා. ඒක සෑහෙන විමසීමක්. කං පොඩි දෙයක් නෙවෙයි.
නෑ.
ඉඳ ගන්නවා කිව්වේ පුටුවටද? මේ ශරීරෙටද? මෙහෙමද මේ හැඩේටද? මෙහෙම දැනෙන එකටද? මේ තියෙන පහසුවටද? අරවා මේවා හැම එකක්ම මම මොකටද මේ ඉඳ ගන්නවා කිව්වේ? මොකද්ද මේ ඉඳ ගන්නවා කියන්නේ? ඇත්තටම. මම විමසන්නවා. මේ ඒක විමසන්න අපිට ඊට වඩා ලේසි අර බාහිර දෙයක් අරගෙන දැන් පුටුව කිව්වේ මොකකටද කෝප්පෙ කිව්වේ මොකකටද කියලා ඒකෙන් ටිකක් හොයලා පුරුදු වුණාම
ඔව්
ශරීරෙ කිව්වේ මොකකටද කියලා හොයන්න පුළුවන්.
ඔව්
එතකොට එහෙම වෙනම එකක් තිබිලාද අපි එහෙම කියලා කිව්වේ නැත්නම් මේ ලක්ෂණ ගති ලක්ෂණ ගොඩක් එකතුවකට අපි නමක් පැනෙවුවා කියන තැන ඔක බලන්න බලන්න අහු වෙනවා.
ඒක බලන්නම ඕනේ. ඒක හොඳටම බලන්න ඕනේ. ડોක්ටර් තිස්සර මට කිව්වම සතුටු වුණා. මොකද මාත් කාලයක් තිස්සේ දැන් ඇඳේ රෑ හැරුණත් උදේ නැගිටලත් ඉතින් මම අර දැනීම් ටිකට පුදුම විදිහට යොමු කරා මනස. දැනීම්.
ඊට පස්සේ මොකද මේ ශරීරයක් හම්බ වෙන්නේ
නේ? කොහොමද මම? ඔය ලොකු ශරීර සංඥාවක් මේ කිඳා බැහැලා තද්ද වෙලා තියෙනවා මනසක සිතිවිල්ලක. අනේක හෙමින් 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 නිකන් කැඩෙන බවක් තියෙනවා ඒ විදිහට බලද්දි.
ඒක තමයි මං කිව්වේ එක එක ඉරියව් විදි බලන්න කොහොමද මේ ඉරියව්ව හම්බ වෙන්නේ.
එක ඉරියව්වක හරියටම ඉතින් බලද්දි අනිත් සියල්ලත් මෙච්චරයිනේ.
මේක පස්සේ පේනවා ඒුණාට දැන් එක ඉරියව්වක් බැලුවට මේක දැනෙන්නේ
නැහැ. පුළුවන් තරම්
බලන්න. ඔව් දැන් අතව ගෙනියනකොට බලන්න බෙල්ලා රෝණකොට බලන්න
කොහොමද
මේ ඉරියව් වෙනස් කරනකොට කොහොමද මේක දන්නේ කොහොමද මේ බව දන්නේ ඒකට ඔක ඇස් වහගෙනත් දන්නවනะ ඇස් ඇරගෙනත් දන්නවනะ මේ දෙකේ වෙනසක් තියෙන්න පුළුවන්.
ඔව්
එතකොට මේ ඇහැට පේන එකද මේ හැබැයි ඇහැට පේනවා වගේ හිතට පේන්නේ කොහොමද?
ඔව් ඔන්නෝ තමයි තමන්ගෙම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අර ජීවිතේ මට ලොකුම ප්‍රශ්නේ ඕක වෙලා තියෙන්නේ.
ඒ ප්‍රශ්න එක හැපි හැපි ඉන්න ඕන. ඒක බලන්න ඕන. නැතුව මේ එකපාරට උත්තරේ කිව්වහම මේක වැටහෙනවා කියන තැනක අපි නැහැ.
නෑ අපි එතන නෑ.
ඔව්. ඒක තමයි. එහෙනම් ප්‍රඥාව අධික වුණා නම් මේ බුදුහාඳුරෝ කියනකොටම අර මාතෘකා විදියට කියනකොටම වැටෙනවනේ. එහෙම වැටහෙන්නේ නැති අයට තමයි තව විස්තර කරලා විභංග කරලා කියන්නේ. අච්චර ප්‍රඥාවක් නැති අයට. දැන් සරිත් හඳුරන්ට එහෙම අර මාත්‍රිකා විදිහට නේ
කියන්නේ.
එතකොට මේ මට්ටම අනිත් අයට නැහනේ. බාහිය දාරු චීරියට මාත්‍රිකා විදිහට
කියන්නේ.
ඒගොල්ලන්ට විග්‍රහ ඕන නැහැ. එතකොට අර කවුද බාවරී ලගේ ගෝලයන්ට එලිම මාතෘකා විදිහට කිව්වහම ඇති. අර මජ්ජේ සූත්‍රයේ තිස්ස නැත්තෙයියට මාතෘකාව විතරයි කියන්නේ. ඒකත් කියනවා නෙමෙයි. ඒක යානහන එක එයාට අනිත් පැත්තට
කියන්නේ.
යෝ උපයන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. නේද? සම්බ්‍රෝමි මහා පුරුෂෝති රෝද විබ්බනි මජ්ජගා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ නෙමෙයි.
ඔව්.
තිස්ස මෙත්තෙය කියන. හැබැයි එයා කිව්වට එයා ඒක දකින්නේ
නැහැ.
ඒකට ඒකම අනිත් පැත්තට බුදුහාමුදුරුවෝ ඒ ටිකමයි කියන්නේ අලුතෙන් එකතු කරන්නේ නැහැ. හැබැයි එතන වෙනස තියෙන්නේ එයා දකින්න එක නෙමෙයි. දැන් බාහිරෙන් ඇහෙන එකට අනුගත වෙනවා. බලන්න එතන කොච්චර සියුම්ද කියලා. එයා දන්න එකෙන් එයාට අවබෝධ වෙන්නේ නැහැ. ඒකම තව කෙනෙක් අනිත් පැත්තට කියනකොට ඒක බුදුහාමුදුරන් තමයි ඒ නුවණ තියෙන්නේ. මෙයාට මේකම පිටින් ඇහෙන්න ඕන කියලා. පිටින් ඇහෙන එකට අනුගත වීම තුළ අවබෝධ වෙනවා. පහත් වෙනවා.
නෝ.
ඒක. අපි
ડોක්ටර්.
ඔව්.
අත්තිකායෝතිවා පනස්ස සතිපත්ත්‍ිතා හෝති ආවදේව ඥානමත්තාය කියන්නේ ඒ කියන්නේ මතු මාත්තේ ඥානයක් පිණිස මේ විදිහට අපි දකිමින් ඉන්න එක නේද? ඒ කියන්නේ අනිසිතෝච විහෙරති නතකින්ච ලෝකේ උපාදිපාද කරන්න කිසිම දෙයක් මේ ලෝකේ නැති තැනට අපි විහ වාසය කරන තැනට එන්න මේ විදිහට අපි
ඥානය ඇති වෙන්නත් මේක බලන්න ඕන.
ඔව් මේ විදිහට බලන්න කියන එක තමයි ඔය පද ටිකේ කියන්නේ
නේ. අපි පිළිගන්න ඕන මුලින්ම දැන් අපි ඥානයක නැහැ
නේ. ඒක නැති බබ. ඔව්.
ඥාන දර්ශනේ ඇති නැති. ඔව්. එතකොට දැන් මේ වැඩ පිළිවිලේ යෙදෙන්න ඕන. කම්ම අත්තිකායතය පනස්
වෙන්නේ නැහැ.
ඕ
ඕ දැන් ඉන්නේ අර එකේ හරි වටිනවනේ අර මතුමත්ේ ඥානයක් පිනිසනේ අපි මේ දැන් ඥානයක් එනවනේ මේ එක අපි උත්සාහ ගැනීමම තුල ඒ තැනට
ඔව් මතුමත්ේ ඥානයක් පිනිස මෙන්න මේ ටික කරන්න ඕන.
ඔව්
අපි ඒක කරන්නේ නැතුව ඥානේ භාවිතා කරනවා කියා හිටියට හරියන්නේ නැහැ.
වෙන්නේ නැහැ.
ඥානේ එන්නත් ඕක කරන්න ඕන ඊළඟට ඥානේ භාවිතයත් ඕකමයි.
ඔව් ඊට පස්සේ
මේ දෙකම. ඔව්
මේක තමයි ડોක්ටර් කියන්නේ නිතර අර දහම ඇස් ඇහෙන්න සුදුසු පරිසරයයි මේ සකස් වෙන්නේ කියන එක.
එතකොට ඒ අර පාලා සූත්‍රයේ ඉස්සෙල්ලා තේර භික්ෂූන්ට කියන නවක භික්ෂූන් සතිපට්ඨානෙ පිහිටවන්න කියලා. මොකද ඒගොල්ලන්ට කෙලින්ම කරන්න බෑනේ ඥාන දර්ශනයක් නැහැ නේ. ඥාන දර්ශනේ ඉන්න ඒගොල්ලන්ව මෙහෙවන්න තියෙනවා. ඒ මෙහෙවනකොටම ඥාන දර්ශනේ තියෙනවා කියලා එකක් නැහැ. ඉතින් මේ දැක්ම එනකන් ඒ කියන එක කරන්න වෙනවා.
ඔව්.
නැතුව අපි දැක්ම බලෙන් දාගන්න ගියාට ඒක වෙන්නේ නැහැ. හරි. ඒ කියන දේ ඒ කරන්න ඕන. අපි කියන දේ කරා කියලා දැනගෙන ඕක හරි ඊළඟ එක කියන්න එහෙම කිව්වට හරියන්නේ නැහැ. අර වැඩෙන නිකන් විදිහක් තියෙනවා පිළිවෙලක් තියෙනවා. ඒක කියාගෙන කෙනා මොකක් හරි එකයි ඒ දෙන කෙනා ගැන විශ්වාසයක් නැත්නම් ඒක තනියෙන් ගලප ගලප හොයන්න බෑ.
බෑ.
ඒකෙන් කියන්නේ ඒ විශ්වාස කරපු පළියටම එහෙම එනවත් නෙමෙයි. Taman ඒක ඒකේ යෙදිලා යෙදිලා ඊට පස්සේ බලන්න ඕන මේක දහමට එකඟද මේ දැන් ඔන්න මේ විදිහට කරාම මේ කියන එක දැන් දහමට එකඟ වෙනවද කියලා කරන්න කලින් නෙමෙයි කරලා බලන්න ඕන.
කරමින් කරමින් දකින්න
කරමින් කරමින් ආය ආය අහනකොට එතකොට Tamanට එනවා නුවණක් මේ මොකද්ද මේ එහෙම වෙන්න පුළුවන් දෙයක්ද මේ අපි ඥාන දර්ශනයක් පැත්තට යොමු වෙනවද කියලාවත් අඩු ගානේ
නුවණක්
එනවා ඒතර වෙන පැත්තට යමු වෙනවද නැත්නම් තව මොනවා හරි ලෝකේ ගැන දැනගන්නවද
වෙන
තැනින් හරි බලන්න පුළුවන් වෙනවා. ඒතකොට දැන් මේ ශරීරය ගැන බලන්න කිව්වහම මේ තව තව ශරීරයට අහු වෙවි ඒකම තියෙන ඉරියව් ටික පේනවද නිකන් ඒතර වෙන පැත්තකට යමු වෙනවද අය නේද අනිසිතෝච විහෙරති පැත්තට දැන් නිසිතව නින්නේ කය කියලා එකක්
තියෙනවා නේද වාචය කිරීමක්
එතකොට නිශ්චිත එක අනිශ්චිත පැත්තට යොමු වීමක් තියනවාද මේ වැඩ
පිළිවිදේ?
කය ගැන විග්‍රහයක් එන එකක්ද ඉතර වෙන එකක්? කියලා ඒක නුවණට පේන්න ගන්න.
ඔව්. ඒකට හරි තාසියුම් ලෙස මම අර කලිනුත් කිව්වා වගේ හරි මිවසීමෙන් බොහෝම සියුම් ලෙස දකිනින් ඉන්න වෙනවා.
ඔව්.
නානවා කියන එක අපි ඇවිදිනවා කියන එක මම අද උදේත් ඇහුවෙත් ඒකමයි අර බයිසිකලේ පදිනවා කියන එක කාර් කෙලවනවා කියන එක ඇවිදිනවා කියන එක ඒක ලොකු ක්‍රියාව හැටියට නැතුව ඕක කොතනින්ද අර ස්වාමින්වහන්සේත් හරියට ඕක විස්තර කරනවානේ අර වාහනේ මාතලේට ගියා කියන ඒවා එහෙම අර හොඳ උපමා ටිකක් දීලා හරියට ඕක පැහැදිලි කරනවා ඉතින් අන්න ඒක ඉතා සියුම් ලෙස සියුම් ලෙස සියුම් ලෙස අල්ලන්න ඕනේ දකින්න ඕනේ එතකොට තමයි අර මට අර අර උපමාවට ගැලපෙනවා මේ හැම එකක්ම රහසෙ අන්තින ඉරක් කියන එක.
උන්වහන්සේගේම දේශනාවකින් තමයි අද මං අර ගින්නට දර දාන
එකයි
දර නිසා ගින්න කියන එක. විඥානේ ඇසයි රූපේ නිසා විඥානේ
කරගෙනනේ.
ඔව්. ඇසයි රූපේ නිසා විඥානය කියන එකයි. එකම විඥානෙට දදා ඇස රූපේ කිව්වත් එකයි
කන එකම දැන ගැනීම
එකයි එකම දැන ගැනීම දැන ගැනීම නිත්‍ය කරලා බලන එකයි
ඔව්
ගින්න නිත්‍ය කරලා බලන එකයි සත්‍යයෙන් ගින්න කියලා දකින එකයි එතන ඒ ලොකු වෙනසක් තියෙනවා අර
දකින කෝණේ වෙනස්ම දෙකක්
දකින කෝණේ වෙනස් වෙන්න තියෙනවා
ඔව්
කොහොම වත්න දෙයක් පණවන්න පුළුවන්ද අපි මේ 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 අර මං කියේ ගති ලක්ෂණ නිසා මේක පැනෙවුවා නම් ගති ලක්ෂණ කියන්නේ මොනවද ඒ ගති ලක්ෂණ වලට ගියොත් අන්තිමට ආයේ අහු වෙන්නේ අපේ මේ ආයතන හරහා අත්දැකීම් ටිකම නේද? දැන් ආයතන හරහා අත්දැක්කා කියන්නේ දැන් ඔන්න ලේසියෙන්ම හිතන්න පුළුවන් එකක් තමයි ඔන්න මේ අපි ආයත බලනකොට හරි ලස්සනයි. ලස්සන කොහෙද තියෙන්නේ?
ඔව් ඒවා හරියට ඒක තමයි ડોක්ටර් හැම වෙලාවකම හැම මොහොතක්ම හැම දෙයක්ම ධර්මය දකින්නමයි එච්චර හැම දෙයක්.
ඔව් මොනවා දැනගත්තත් ඒක බලන්න අනිත් පැත්තට කොහොමද ඒක වුනේ කොහොමද ඒක වුනේ කොහොමද ඒ බව දැනගත්තේ අන්න එහෙම විමසන්න පුරුදු වෙන්න. කෙසේද මේ කෙසේද මේ කරයි ඕක කරන්න පටන් ගන්න ඕන. ඕක කරන්නේ නැතුව කතා කළා කිව්වට අර ඒතර තමන්ට වැඩක් වෙන්නේ නැහැ. මෙන්න මේක කෙසේද මේ කෙසේද මේ කියන ප්‍රශ්නේ හැම තැනම යෙදෙන්න ඕන. මොනවා දැනගත්තත් කොහොමද ඒක දැනගත්තේ මොකද්ද කොහොමද ඒක වෙන්නේ කිය කියන්නේ ඒ ප්‍රශ්න කිවි.
හසේ ලස්සන එළිය බලනවා වගේ මමම මං ඔය වෙඩින් එකකට හරි පාටි එකකට හරි මම කොයි වෙලාවක හරි හොඳට ඇඳගෙන මේ මං ඕක දිහා බලනවා ලස්සනයි කියලා ලස්සනට ඇඳගෙන කියලා මම හිතන කොහෙද ලස්සන තියෙන්නේ එතකොට කියන එක හරියට මම එහෙම බලනවා කොතනද එතකොට ඒක මොකද්ද?
එතකොට ඒක මතම යන්න මං කැමති නෑ ලස්සනයි කියලා හිතාගෙන.
ඔව් අපි පරිසරය හෝ කොයි දේ හෝ මලක් හෝ මම කියන්නේ ප්‍රායෝගිකව ඇත්තටම මම මේ
අන්දල කියන්න හැදුවේ
ලස්සනයිනේ.
ඔය තැන්වලදී බලන්න පුළුවන් මේ අර එක එක මේකප්ස් දාලා අරව මේවා කරලා විකාරයක් කරගෙන ඇවිල්ලා ලස්සනයි කියලා හිතන් ඉන්නා නිසා.
ඔව්
මේ බෙන්
පත්තට එතකොට ඒක ඒ සංකල්පයේ මේ ධර්මයට ගලප බලද්දි
අත්දැකීම් කරන විපාරය කියලා නිකන්
දකින්නවා. සර්
ඔව්
ඒරුවන් සර් නැහැ
මම ප්‍රායෝගික පැත්තෙන් සර් පොඩ්ඩක් කතා කරන්න හිතුවේ. සර් යෙදෙන තැනදී ප්‍රායෝගිකත්වෙදී තියදෙනවා ධර්මයක් අහනවා හිතුනහම භාවනාවක් කරනවා කියන තැනදී ඔන්න සර් ප්‍රායෝගිකව පේනවා කියන එකට ගොඩක් වෙලාවට මම දැන් යෙදෙනවා. ඒ වගේම හිත ඉන්න හරි හිතීම කියන එකත් ප්‍රායෝගිකව ගොඩක් වෙලාවට බලනවා. එක ඒ දෙකෙන් සර් පේනවා කියන තැනදී ඉතින්ට සර් යතුරු දැම්මොත් මං හිතනවා ඒක විස්තර කරනවට වැඩිය යතුරු දැම්මොත් සර් පේනවා කියන තැනදී පෙනීමෙන් පේන්න තියෙන දේවත් ඒ එතන එන පැනනගෙන එකක්වත් වෙන් කරලා පැනවීමක් කරන්න බෑ කියන තැනට යටත් යතුරු දානවා කියන්නේ සර්. එහෙම වුණොත්
පෙනීමෙන් වෙන්න ඒ කතාවක් තියනවාද
නේ? නෑ කියන තැන එනවා. පේනවා කියන තැනට ફોකස් වෙද්දිම පෙනීමෙන් තොරව මේ පැන නැගින් එකක්වත් කතා කරන්න බෑනේ කියන ටූල් එක හින්දා. ඒ එතන පවර් එක මත ඒකට යටත්ද සර් මං කියන්නේ දැන් කතා කරන ටික. එහෙම වුණොත් සර් පේනවා කියන නිමිත්තවත් හොඳද ඒකක්වත් වෙන් කරලා කතා කරන්න බෑ සිද්ධිය තුලවත් සිද්ධියෙන් වෙන්නවත් කියන නුවණකට යටත් මෙන්න මෙහෙම පැත්තක් සර් තවදු ඒකනේ මම දැන් දිගටම යෙදියේදී හිටියේ මෙන්න මෙහෙම පැති ටිකක් සර් මට දැන් පේනවා වෙනදට වඩා මං සර් දැන් කියන්න යන්නේ පෙනීමෙන් වෙන් වෙලා මේ එකක්වත් කතා කරන්න බෑ කියනවා තියෙන තැනදී මැනීම කියන තැනට සර් මං ගියේ මැනීමේ උදය වගේ එකක්නේ බල හිටියේ. දැන් සර් මට මෙහෙම හිතෙනවා මේ වෙන් කරන්න බෑ කියද්දිම වෙන් කරගෙන හිටියේක වැලකෙනවනස. ඊතකොට වෙන් කරන්න යන්න නම් අර මනින එක වැලකෙනවනේ. බෙදන්න ගන්න පැත්ත වැලකෙද්දිම අර සතුටින් පිළිගන්න බව වගේ එක. දැන් ස අපි හැම එකේම හරි ලොකු අභිනන්දනයකට යනවනස. දැන් ඒක වැලකෙනා වගේ පැත්තක් පේනවා. සර් දැන් පේනවා කියලා ඔන්න දැන් පේන බවට ටික වෙද්දිම සර් ඒ වෙන් කරගන්න බෑ කිව්වහම හිතේ වෙන් කරගෙන එතකොට වෙන් කරන්න බෑ කියන පැත්තෙන් ඒ කරුණ වැලකෙනවා. එතකොට මනි කියන්නේ නිමිති හැඩතල හරි මොනා හරි ඒවට එන්න පැන නැගීම් සියල්ලම අර සතුටින් පිළිගන්නා වගේ පැත්තකින් මොනවාද? එතකොට එක්කරුණෙන් අර නාම් කිරීම් නිමිති එක නොයෙදෙන කල්හිනම් මොනා ගැනද අභිනන්දනයක් වගේ පැත්තකින් සතුටෙන් පිළිගැනීම නිසායි වගේ පැත්තකින් ඒ තුන් පැත්තම පේනවා. බවක් මැනීම වැලකෙනවා කියද්දි බවක් කරන ගතිය වැලකෙනවා. සතුටෙන් පිළිගැනීම වගේක වැලකෙනවා. එහෙම වුණහම සර් අර නිමිති අන්නේ හැඩතල අන්න එහෙ මොනා හරි ඒ මතුවෙන දැකීම දැකුණ දේ හරි ඒ පැන නගින සියල්ලම ආයේ හිතන්න ඒ කියන්නේ එක්කරුණෙන්ම වගේ පැත්තකින් සංසිඳෙනවා. ඊතකොට සර් මං කල්පනා කරා මේක ඉස්සරත් මෙහෙම එකක් වුණානේ අපි. ඊතකොට ඒකේ මේකේ වෙනස මොකක්ද කියලා සර් මං කල්පනා කරා. ඉස්සර සර් පෙනීම කියන තැනට හිත තියලා අපි පෙනීම තවත් සංකල්පකින් ඒ කියන්නේ වාචි ඒ කියන්නේ මේ තර්කයෙන් වෙනස් සංඥාවකින් ඕවකම් කරලා තමයි එතෙන්ට ගියේ. ඒක පෙනීම පෙනීමෙන්ම බලනවා කියලා වාක්‍ය ප්‍රකාශ කරත් ඉස්සර ගිහිල්ලා තිබ්බේ පෙනීම කියන එක පෙනීම බවින් දැක්කා කියලා වාචිකව ගියාට සංකල්පකින් ඕවකම් කරලා හින්දා ඒ පැත්ත ස්වකීයත්වයට පහරවදින පැත්තක් නෙමේ ඒ පැත්ත. හැබැයි දැන් ප්‍රායෝගිකව යෙදෙද්දි යතුර පාවිච්චි කිරීම නිසා සර් මගේ වචන වෙනස් වෙන්න පුළුවන් අදහස ගන්න සර් යතුර පාවිච්චි කිරීම නිසා මම ආයනයට පහරක් වදිනවා කියන එක තේරෙන්නේ අර වෙන් කරන්න බෑ කියන තැනදී වෙන් වෙන ගතිය වැලක්කිනවා සතුටින් පිළිගන්න බවත් වැලක්කිනවා. අන්න ඒ කරුණට යටත්ව එතකොට මේ විශේෂ ඒ කියන්නේ වෙනසක් පේනවා සර්. ඒක තමයි මට අත කියන්න හිතුනේ. වෙනදට වැඩි අන්න අර බවක් වෙන ගතිය වැලක්කිනවා සතුටින් පිළිගන්න ගතියත් වැලැක්කිනවා. හැබැයි එතන එකරුණෙන් සංසිඳීමක් තියෙනවා. හැබැයි ඉස්සර කරද්දී ඒක තර්කයෙන් උපරිමයට එක සංඥාවකින් අනිත් සංඥාව ඕවකම් කිරීම හින්දා උන එක. තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි. කොහොම හොඳයි. ඔන්න ඒ අතුර හොයන එක තමයි මේ කරන්නේ. මේ එතකොට ඉස්තර කරන හැටි මම එහෙම කිව්වොත් දැන් මෙනෙද්දි හම්බ වෙන ඒවා අපි බොරුයි කියන ලොකු උත්සාහයක් දරුවා. මෙනෙද්දි හම්බ වුණ ඒවා බොරුයි කියලා ඔප්පු කරන්න ලොකු උත්සාහයක් දරුවා. ඒක තමයි ඉස්සර කළේ. දැනුත් ඒක තමයි ගොඩක් කරන්නේ ඔය යතුරු හම්බ වෙනකම්. දැන් ඔන්න පෙනෙද්දි මේ ටික පෙනීමෙන් වෙන් කරන්න බෑ. පෙනෙද්දි මේ ටික යෙදෙද්දි කියන කතාවකට ගෙන යෙදෙද්දි තමයි ඔය කතාව. නැහැයි කියනවවත් බොරුයි කියනවවත් මොකුත් නෙමෙයි. යෙදෙද්දි නේ යෙදෙද්දී මේවා කියන එකේ තව පැත්තක් තේනවා ඔබ නිකන් යෙදෙද්දී කියනකොටම අනිත් පැත්තෙන් අහනවා නේද යෙදුන් නැත්තම්. යෙදෙද්දී මෙහෙම නම් යෙදුන් නැත්තම්. ඔව් දෙපැත්තක් දකින්න ඇත්තටම ඔය දැක්ම. ඕක තව පැත්තකින් පෙන්වන්න තමයි මං කිව්වේ. අර ගති ලක්ෂණ කියලා කිව්ව හැම එකක්ම මේ ගති ලක්ෂණ තියෙන තැනකනේ අපි මේ අනෝලා තියෙන්නේ. ගති ලක්ෂණ යෙදුන්නේ නැත්නම් එහෙම කතා කරන්න බෑ. ගති ලක්ෂණ යෙදෙනකොට එහෙමයි කියලා කියනවා.
හැබැයි සර් මේක තවදුරටත් බලද්දි ඔය ගති ලක්ෂණ කියලා මතුවෙන කතාව නිෂ්ප්‍රභා වෙනවනේ. ඒක වෙන්නේ
ඉන්නකො
ඒක සත් එහෙම එකක් ඈ
හොඳයි ඉන්නකො මම එතෙන්ට එනවා. දැන් ගති ලක්ෂණ කියන්නේ මොනවටද ඊළඟට ඒ ප්‍රශ්නේ එනවනේ. දැන් ගති ලක්ෂණ තියනවා නම් මෙහෙම දැන් ගති ලක්ෂණ කිව්වේ මොනවටද? ගති ලක්ෂණ දැන් පුටුවේ ගති ලක්ෂණ අපි ගොඩක් විස්තර කළානේ. ඒත් වෙන්න පුළුවන් බව ආඩි වෙන්න පුළුවන් බව
ඒක ගති ලක්ෂණ ටිකේ
නෑ නෑ ගති ලක්ෂණ තියෙන තැනක පුටුව කියලා කිව්වා කියලා දැන් පේනවනේ.
එහෙමයි.
දැන් ඊළඟ හොයන්නේ ගති ලක්ෂණ කියන්නේ මොනවද? ගති ලක්ෂණ තියෙන තැනකනේ පුටුව තියෙන්නේ.
එහෙමයි.
දැන් ගති ලක්ෂණ කිව්වේ මොනවද කියන එක තමයි දැන් ඔය කතා කරන්නේ. ඔතන දැන් මං ගන්නම් කොලේසි තේරුම් ගන්න ලේසි එකක්. දැන් පුටුවේ තද ගතිය තියෙන්න ඕනනේ. තද ගතිය නැති වුණා නම් අපි පුටුවක් කියන්නේ නැහනේ. ඒකත් ගති ලක්ෂණයක්. හරි වාඩි වෙන්න හරි හේතු වෙන්න හරි පුළුවන් වෙන්නේ අර තද ගතිය දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕනනේ. ඒ හැකියාව කිව්වේ මොකක්ද? දැන් අහුවත් තද ගතිය කියන්නේ දැන් අපිට ඇහැට පේනකොට තද ගතිය දැනෙනවද? ඇහැට දැනෙන්න විදියක් නැහැ නේ තද ගතිය.
තමා තුළින් උපන්
ගති ලක්ෂණ කොහෙන්ද මතුවේ?
දැන් අපි මුලින් හිතනවානේ ගති ලක්ෂණ තිබ්බ තැනක පුටුව කියලා බාහිරයට හිතසෝතම් ફોකස් එක සම්පූර්ණ බාහිර ફોකස් එක කට් වෙලා ඉන්නවා කියලා එතනින් ගන්න පස්සේ ඉන් අවුට් කියලා දෙක නෑ. එතකොට අතන මේම වෙලා ඔය නිමිති ගැනීම මැනීම පැත්තට ක්‍රියාව පැත්තට එනවා.
අන්න ඒක තමයි මේ ක්‍රමයෙන් ඔය බලන පැත්තට ගෙනායි. දැන් පුටුව බැලුවේ අපි ඉස්සෙල්ලා එළියෙන්නේ එළියෙන් බලන්න ගිහිල්ලා එළියෙන්නේ මේ ඔක හිතේ කියලා. ඒ බලන ක්‍රමයට නෙමෙයි මේ යන්නේ. දැන් පුටුව කියන පැනවීම ආවේ ගති ලක්ෂණ ගොඩකට නේද? ඔය ගති ලක්ෂණ නැත්තම් ඔය එහෙම පැනවීමක් නැහැ නේ.
ඔව්. හැබැයි දැන් ඕකත් දහම නෙමෙයි නේ සර්. මං කියනවා ගති ලක්ෂණ ටික දැනගෙන සතුටු වෙලා ලොකු අභිනන්දනයක් කරන්නම බෑ. ඕකත් දහන්නේ නෙමෙයි. එහෙම වුණොත් ඒ ග්‍රැජුවලිනෙස එන්න වෙන්නේ.
අන්න හරි මේ වැඩපිළිවෙලන්නේ පෙන්නන්නේ.
ඔව් ඔව්. දැන් සර් එයා ඉන්න තැනට නේ චුට්ටක් තල්ලු කරන්නේ. එතකොට එයා ඇවිල්ලා එතන කතා කරද්දී දැන් මං කතා කරද්දී මගේ ඉන්න තැනට තව චුට්ටක් තල්ලුවක් දෙනවා.
ඔව් ඔව්. ඒක තමයි. එතකොට බලන්න දැන් පුටුව කියන යමක් තිබිලාද නැත්නම් ගති ලක්ෂණ ගොඩක් නිසා පුටුව කියලා යෙදුමක් අපි සම්මතයක් දාගත්තා නේද? අර වහල කියලා සම්මතයක් දාගත්තානේ. කෝ වහල කෝ පුටුව. අර ලක්ෂණ එක අයින් කළොත් ඒක ඉතුරු වෙන්න ඕනනේ තියෙනවනේ. එහෙම ඕක හොයනකොට එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ කියලා නුවණට වැටහෙනවනේ. පුටුවක් වහලක් කියලා එකක් තිබුණාද? මේ ගති ලක්ෂණ වල එකතුවට අපි ලේසියට සම්මතයක් දාගෙන මිසක් ඒ ගති ලක්ෂණ එකතුවක් කිව්වට ඒ ගති ලක්ෂණ වෙන වෙනමත් නෙවෙයි. ඈ වාඩි වෙන්න පුළුවන්කමට විතරක් පුටුව කියනවත් නේ. ඒත් වෙන්න පුළුවන්. ඔය හැඩය තද ගතිය තව ගොඩක් දේවල් තියෙනවා. ප්‍රත්‍ය ගොඩාක් එකතු වුණාම නිකන් අමුතු ගතියක් මතුවෙලා ඒ ගතිය දැන් අරව නැතු වෙන්නත් බෑ, ඒවා කියලා කියන්නත් බෑ. ඒවා නැතු වෙන්නත් බෑ, ඒවා කියලා කියන්නත් බෑ, වෙන වෙනම ඒවා කියලා කියන්නත් බෑ. එහෙනම් ඒ නම් වලින් කියත හැකි. එහෙනම් අලුත් නමක් දාගන්න. අර නිබ්බති ලක්ෂණ මේවා ටික එකතු කරලා අලුත් 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 ගතියක් දැන් තියෙනවා. ඒකට අලුත් සම්මතයක් ඕන. අපිට ඊළඟට ඔන්න ඔක දැක්කහම දැන් යමක් කියන තැනට යන්නේ නැහනේ. හැබැයි ගති ලක්ෂණ ටික තියෙනවා. පනෝන ගතිය තියෙනවා. කොහෙන්ද මේ ගති ලක්ෂණ ආවේ? ඕන්න මුලට යනකොට දැන් අපේ ආයතන නැතුව ඔය ගති ලක්ෂණ තියෙයිද? ගති ලක්ෂණ එකක්වත් දාන්න පුළුවන්ද මේ ආයතන වලින් තොරව? බලන්න පුළුවන්ද කියලා. ඒක බලන්න ලේසි වෙන්න තමයි මම කිව්වේ. දැන් ඇහැට අපිට පුටුව පේනවා. අපිට හිතෙනවා පුටුව අර ඒකේ අර ගති ලක්ෂණ ඔක්කොම දාලානේ දැන් පුටුව පනවන්නේ. තද ගතිය වාඩි වෙන්න පුළුවන්කම ඔක්කොම දාලානේ. දැන් ඒක කොහෙන්ද හම්බ වුනේ? වාඩි වෙන්න පුළුවන්කම කියන්නේ අර තද ගතියත් එක්කනේ. පේන එකේ තියනද තද ගතිය? ඔන්න දැන් ඔක විමසන්න පුළුවන්. අපිට චිත්‍රපටියක පුටුවක් පේනවා. චිත්‍රක පුටුවක් ඇඳලා තියෙනවා. එතකොටත් පුටුව කියන හැඟීම එනවනේ. ඒ පුටුව කියන හැඟීම ආව නම් අර ගති ලක්ෂණ ටික ඔක්කොම යෙදිලා වෙන්න එකක් හරි අඩු වුණොත් පුටුව කියන්න බෑ. අන්න ඒ පැනවීම මොකද්ද දැන්? අපි ඒත් පනවනවානේ. දැන් චිත්‍රයක් දැක්කත් පුටුවක චිත්‍රයක් තියෙනවනේ. අන්න පුටුව කියලා නිකන් හිතට එනවනේ. එන්නේ නැද්ද? කාටූන් එකක ඉරි කෑලි ටිකක්, ඉරි කෑලි කකුල් හතරයි අර ගඳ වගේ කොටුවයි ඊළඟට වහේතු වෙන කෑල්ලයි ඉරි කෑලි ටිකක් දැම්මොත් පුටුව කියන අදහස එන්නේ නැද්ද?
පෙනීමෙන් වෙන් කරගන්නවා සර්. අපි පෙනීමෙන් වෙන් කරගන්නවා මේ ඔය නිමිති හැඩ ලක්ෂණ ටික දාලා මේ වෙන්ව පවත්වනවා. ඒකයි එහෙම වෙන්නේ.
දැන් වෙන්න පවත්වනවා කියන එකට දැන් පාරක් වදිනවනේ. ගති ලක්ෂණ එකතුවකට මේ ඒක දැම්මේ. ඊළඟට බලන්න දැන් ඔය ඔන්න ඔතෙන්දි තමයි අර අර හතරේ වෙන්වීම. උද්දේශ ලිංග නිමිති අනාද අනිත් ආකාර නේද? ආකාර ලිංග නිමිති උද්දේශ කියලා හතරක් කියනවනේ. දැන් ඔය හතරම ඕන්නේ. දැන් ආකාරය ඇති අපි ගමුකෝ මේක පුටුව කියලා. පුටුව මවා ගන්න. දැන් ආකාරයක් ඇති ලක්ෂණයක් ඇති පුටුව කියන එක මවා ගන්න. ඊළඟට ආකාර ලක්ෂණ කිවි ලිංග කියන එක ආකාරයක් ඇති ලක්ෂණයක් ඇති. එහෙම නැත්නම් නිමිති. නිමිති කියනකොට තේරුම් ගන්න අර මං කිව්වේ නාන එකයි නාන බව ගැන හිතන්නේ. දැන් අපි නිමිත්ත හිතට හිත හදලා දෙන නිමිත්තෙනුත් නාන එක ගැන බලන්න පුළුවන්. ඒ නිමිති ඇත්තටම නානවා නෙමෙයි. දැන් නාන එක මතක් කරගන්නවා නේ. වාඩි වෙන එක මතක් කරගන්න. ඒ නිමිති නේ. එතකොට ඒක අර අපි ආයතන වැඩ කරලා නිමිති ඉතුරු කරගෙන මේ නිමිත්ත ඇති අපිට දැන් ඒක ගැන ඇත්ත වගේම මවා ගන්න.
ඔව්. එහෙනම් සර් දැන් ඔතෙන්ට ඔය නිමිති ටික කියන තැනයි විමසන්න ඕනේ. ඒක කෙසේද කියලා.
නෑ ඕන තැනක් විමසන්න පුළුවන්. මම මේ වෙන හැටි බලන්න. ආකාර නිසා පුටුව හැදෙනවා. ලිංග හැකෙන් ලක්ෂණ නිසා පුටුව හැදෙනවා. නිමිති හින්දා පුටුව හැදෙනවා. උද්දේශ පුටුව කියන වචනේ මාතෘකාව ඇති. අපිට මෑ වෙන්නේ නැද්ද පුටුව? මෑ වෙනව නේද? පුටුව කියලා ඇහෙන එකක් ඇති නේද පුටුවක් මවාගන්න? කිසිම පුටුවක කිසිම සම්බන්ධයක් නැති මේ වචන ගොඩකට ලද්ද ගොඩකට කොහොමද පුටුවක් මවන්නේ? තේරුණාද? ඔය ඌන ආකාරයකට දැන් පේනවාද? ආකාර ලිංග නිමිති උද්දේශ හින්දා යම් රූපකායක් පනවයිද? ඔන්න ඔය ආකාර ලිංග නිමිති උද්දේශ නැති කල්හි ඇතේරණා පුතුව කියලා ඒ කියන්නේ අපි භෞතික මොකක් හරි රූපයක් පනව ගන්නවනේ ඔය හතරින්ද දැන් ඔය ආකාර ලිංග නිමිති උද්දේශ යෙදුන් නැත්තම් ඒ ඒ රූපකායයක් පැනවෙන්නේ නැත්තම් ඒ කියන්නේ අර අරව නොයදෙන කල්හි දැන් ඕකට නාමකායක පටිගයක් දාන්න පුළුවන්ද අරවා යෙදෙන්නේ නැති කල්හි කියන එක ගන්න අපි යෙදෙන කල්හි එක නම් අපිට තේරෙනානේ ආකාර ලිංග නිමිති උද්දේශයෙන්ද මේවා යෙදෙනවා ඈ ඒකට බුදුහාමුදුරුවෝ කියන්නේ මහා නිදාන සූත්‍රය මොකද්ද යම් ආකාර ලිංග නිමිති උද්දේශ නිසා රූපකායයක් පනවයිද ඒවා නොයෙදෙන කල් තේරෙනවා නොයෙදෙන කල්හි දැන් ඔය රූපකායට ආයේ නාමකායක මේ පටිගයක් දාන්න පුළුවන්ද නැත්නම් ආදි වචනයක් දාන්න පුළුවන්ද කියලා තේනා නේද නොයෙදෙන කල්හි කියනකොට යම් ආකාර ලිංග නිමිති උද්දේශ නිසා රූපකායක් පනවයිද ඒවා නොයෙදෙන කල්හි යම් ආකාර ලිංග නිමිති උද්දේශ නිසා නාමකායක් පනවයිද ඒවා නොයෙදෙන කල්හි අන් කතාවක් තියනවද පස්සයකට යන්න පුළුවන්ද යෙදීමකට යන්න පුළුවන්ද ඔන්න ඔතනමයි මේ නිදානේ ඔතනමයි මේ ඔතනමයි يعني පස්සය පැනවීම පස්සය නිරෝධය නැති කල්හි නම් ස්පර්ශය නොයෙදෙන කල්හි කතාවක් නැහැ නේ
තේරුම් ගන්න ડોක්ටර් වී අර ඒ ආකාර නිමිති උද්දේශ ලිංග ඒවා මේ අපි දාගන්න ඒවා නේද එතකොට
ඒක තමයි දැන් ඔය කතා කළේ දැන් ඒවා කොහෙන්ද එන්නේ ඒ අපි ලක්ෂණ ටික කොහෙන්ද ආවේ
අපි සංකල්ප වලින්නේ අපි ඒවා
ඒක තමයි ඒ සංකල්ප මතුනේ කොහෙන්ද ඇහැට පේනකොට නේද අල්ලලා බලනකොට නේද
අල්ලලා බලනකොට
ඔය ඔය දිට්ඨ සුතමත විඤ්ඤාත හතර හින්දා නේද ගති ලක්ෂණ ටික
ඒ ක්‍රියාවෙන් ආවේ
ඒක තමයි ඒ ක්‍රියාව කියන්නේ මොකක්ද කියලා ඔන්න දැන් එතන නේද විමසන්නව ඒ ගති ලක්ෂණ ටික මත උනේ ආපහු ඔය දිට්ඨ සුතමත විඤ්ඤාත හතරෙන් නේද
ඔය හතරෙන් ආවේ
ඒව මොනවද ඒවා යෙදෙනවා නම් කොට ලෝකේ තියෙනවානේ
එහෙමයි ඒවා යෙදෙනවා නම් ඒවා යෙදෙනවා නම් ලෝකේ තියෙනවා එහෙමයි
දැන් ඇතිකල්හි කියලා නේද කියන්න
වෙන්නේ එහෙමයි ඇතිකල් කියලා කියන්න වෙන්නේ
ඇතිකල්හි කියන්නේ තියෙනවා කියන එකට
නෑ තියෙනවා කියන එකට නෙවෙයිනේ
සමාවෙන්නේ ડોක්ටර් රවි මට ප්‍රශ්නයක් වතුනා මතන නිබ්බති ලක්ෂණය කියලා කිව්වේ ඔය පැනවීම හට ගැනීම නිසා නේද
ඔය ලක්ෂණ ටික ඔක්කොම එකතු කරාම එන එකතු කරාම කියන ගතිය තමයි නිබ්බති කියන්නේ
නිබ්බති
ලක්ෂණය ඒක කරි අඩු වුණොත් එහෙම වෙන්නේ නැහනේ නේ
අන්න හරි ඒකේ ඔක්කොම ටික එකට එකතු වෙනවා කියන එක
අර එකතු කරලා ගන්න ගතිය එකතු කරලා ගන්න ලක්ෂණයක් තියෙනවා අපි ඒකත් ප්‍රත්‍ය කරගන්නවා නිබ්බති ලක්ෂණත් ප්‍රත්‍ය
කරගන්නවා
ඒකතුයෙන් අමුතු දෙයක් නේ එතකොට එකතු වුණා වෙන වෙනම ගති නෙමෙයිනේ
ඔය ඒක අර පහකට එනව නේද ડોක්ටර් රවි අර අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණය කියලා පහක් එකට එකතු කළා කියනව නේද තැනක ડોක්ටර් රවි
ඔව් දැන් අවිද්‍යාව කියනා නිසා අවිද්‍යා ලක්ෂණය කියන්නේ නෑනේ. තණ්හාව කියනා නිසා තණ්හා ලක්ෂණය කියන්නේ නෑනේ.
ඔව්.
කර්ම කියනා නිසා කර්ම ලක්ෂණය
කියන්නේ. හරි හරි.
දානිටක ආහාර කියනා නිසා ආහාර ලක්ෂණය කියන්නේ නෑනේ. එනවාට නිබ්බති ලක්ෂණ කියලාම කියනා නේද ඒපත්.
ඔව් නිබ්බති ලක්ෂණ කියලාම කියන්නේ. අර ටික වෙනම විදියට කියනවා.
ඔව් එතකොට අර හතර එකතු කරලා තනි එකක් විදිහට නිකන් ගන්න මුළු එක එකක් කරලා අමුතු එකක් හැදෙනව නේද ඔක්කොම එකතු වුණාම කියන්නේ ගති ලක්ෂණ ටික ඔක්කොම එකතු වුණාම දැන් ඒක අර ගති ලක්ෂණ වෙන වෙනම ගත්තාම තියෙන එක නෙවෙයි නේද? දැන් වාඩි වෙන්න පුළුවන් කම කියන එකට විතරක් පුටුව කියන්න බෑනේ. අපිට බිමත් වාඩි වෙන්න පුළුවන්, පැදුරකට වාඩි වෙන්න පුළුවන්, ඇඳකට වාඩි වෙන්න පුළුවන්.
ගති ලක්ෂණ සියල්ලේම එකතුව.
අන්න හරියි. ඒ නිබ්බත් ඉලක්කනේ තෝන පුටුව පනවන. තේරෙනවද?
එහෙමයි.
ඒ ප්‍රත්‍යයත් තියෙනවා. ඒක අමුතු එකක් නෙමෙයි. අර ටික එකතු කරලා ගන්න ලක්ෂණය.
එහෙමයි එහෙමයි.
හරි.
එතකොට ડોક્ટર රවි මේ ගති ලක්ෂණ තමයි අපිට තේරුම් කරන්න වෙනත් විදියකට ආකාර ලිංග නිමිති උද්දේශ කියලා.
දැන් ගති ලක්ෂණ ටික හොයාගෙන යන්න ඒව මොනවද කියලා. පද ගතිය කියන්නේ මොකද්ද?
ඒක ඉතින් මේ
කොහෙද තියෙන්නේ?
දැනෙන එකක් නේ අපිට.
තදගතිය තියෙන්නේ පුටුවේද?
පුටුවේ නෙවෙයි, තමා තුලින් දැනගන්න දෙයක්. දැනීමක්.
ආ, තමන් තුලින් කියන්නේ මොකද්ද? මොන ආයතනෙන්ද? අල්ලා කරන්න
වෙනවනේ. කාය ආයතනය.
ඔන්න ආකාය ආයතනට ඇවිල්ලා නේද? දැනීම මුත කියන එකට ඇවිල්ලා නේද?
එතන දැනීමක් නේ.
දැනීම කියන්නේ මුත කියන එක. හතර තමයි දැන් මූලිකව යන්නේ අපි. ආකාර කියන්නේ මොකක්ද? ලිංග කියන්නේ මොකක්ද? ආ, ආකාර ලිංග නිමිති උද්දේශය. එතකොට ඒවා ඇති කල්හි යම් රූපකායක් පනවයි. ඒවා නොයදෙන කල්හි මොකද්ද කතාව?
නාමකායක් පනවන බැරි වෙනවනේ.
එතකොට පස්සයක් තියෙනවා.
පස්සයක් තියෙන්න බෑනේ, නාම රූපනේ පස්සට අයිති වෙන්නේ.
ඒකත් පැනවීමක් නන්නේ. පැනවීම තියෙන්නේ මේ ආයතන ක්‍රියාකාරීත්වයේ එකනම්. බලන්න.
සර්, එතනත් දෙපැත්තක් තියෙනව නේද? දැන් ඔය සර් ප්‍රශ්න කරන තැන මේවා නොයෙදෙන කල්හි කියලා ආකාර ආකාරයක් ස්වරූපයක්. එතකොට සර් ඒ ප්‍රශ්නෙට දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් තමයි එකම උත්තරේ මොනස මේවා යෙදෙන්නේ නැත්තම් කිව්වහම අපි නෑ තියෙන්නම බෑනේ කියලා එනවා උත්තරේ. ඒ උත්තරේම දෙපැත්තක් තියෙනවා සර්.
ඒ බැටගෙනනේ ඒ උත්තරේ දෙන්නේ.
එකක් තමයි තර්කයෙන් යන පැත්ත, අනික යතුරු පාවිච්චි කිරීම මත පැත්ත. එහෙම මට නම් දෙපැත්තක් පේනවා. එකක් අපි මම ඉස්සරස තරකෙන් ගිහින් තමයි නොයෙදෙන කල්හි කියලා ඕක සර් එක්කම කතා කරලා තියෙනවා. මං හිතකොට හිතුව තේරුම් ගත්තා කියලා. මොකද එතෙන්ට හිත තිබ්බ හැකිනේ සර් තරකෙන් එතෙන්ට හිත තිබ්බ හැකි සර්. ඒක හරි ලොකු වෙහෙසක්. පෙනීම කියන එකේදී මම මේ පෙනීම කියන එකේදී මොක් සීරෝ කරගෙන පෙනීම විතරක් කියන එකට ලොකු වෙහෙසකින් එතන ජීවත් වීමක් වෙනවා. ඒක තර්කයස. ඒක දහම් නෙමෙයි. හැබැයි යතුර පාවිච්චි කරොත් වෙහෙසක් නැහැ. හැබැයි මමත් එක පහරවදිනවා. අතනස මමත්වය හැංගෙනවා. මමත් අපි හිතනවා දැන් මම නෑ කියන එකනේ කියන්නේ. නෑ කියලත් නෙමෙයි සර් කියන්නේ මං ඉස්සර. යෙදෙන්නෙම නෑ. නිරෝධයි කියන වචනේ පාවිච්චි කරන්නේ. වචනේ නෙමෙයි ප්‍රශ්නේ. යෙදෙන යෙදීම සක්කාය දිට්ඨිය තුල එදා දැන් මට ටිකක් විතර තේරෙනවා මමත්වයට පහර වැඩිගෙනමයි මේ බලන බැලිල්ල බැලෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව යතුර. තෙරුවන් සරණයි සර්.
ඔව් ඔව්. නෑ, ඒතන හරි ලස්සනයි ඒ කියපු එක. එතකොට මේක කියන කොටත් අපිට වැටහෙනවා. ඔන්නෝක තමයි ඒ කියනකොට වැටහීමයි දැක්මයි කියන්නේ දෙකක් කියන්නේ. ඒ ඔය දැක්මට තමයි යතුර කියලා කියන්නේ. ඈ, තව වචන තියෙනවා මම ඒවා දාන්නේ නැහැ දැන්. යතුර කියන වචනේ හොඳයි. මොකද අලුත් වචනයක් දාගත්තොත් තමයි අලුත් විදිහකට හිතන්නේ. මං වර දන්න එක ගලප ගන්නවා. කොට ඔය යතුර හොයාගන්න උදව් කිරීමක් තමයි මේ සාකච්ඡාවල කරන්නේ. ඒකයි අර දහම ඇහෙන්න අපේ මනස සකස් කිරීම. ඔය යතුර හම්බ වෙනකන් මේ වැඩේ කරන්න ඕන. එතකන් මාර්ගේ පටන් ගන්නවත් බැ. දහමේ උණුසුමවත් ලැබෙන්නේ නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. අපි දහම දන්නවා මිසක් ඒකේ උණුසුමවත් ලැබිලා නැහැ. කරන්නේ ඒ දැක්ම කියලා ඔය කියන එක අන්න ඒක තමයි යතුරු යතුරු හොයාගත්තා වගේ. ඊට පස්සේ යතුරු දාන්න තමයි තියෙන්නේ. දැන් ඒක හොයාගන්න එකයි අමාරු. ඒකට එතෙන්ට එනකම් මේ මේ විමසීම ගොඩාක් කරන්න ඕන. ඒකට මේකෙදී අන්න අර කියන එකෙත් දෙපැත්ත ඔක වචනෙන් විග්‍රහ කරන්න පුළුවන් ඔය කියපු එක. දැන් මේ මේ ගති ලක්ෂණ ටික ඔය යෙදෙන කල්ලි ඇති කල්ලි රෝ මේවා කියන්න පුළුවන්. හැබැයි ඒ ඒක අර අර තීන නැහැටි ගොඩ ඉඳන් කතා කරනවා වගේ වැඩක්. යතුර කියන්නේ අන්න වතුරට බහිනවා වගේ වැඩක්. ඒ ඒ එතෙන්ට ඉන්නයි මේ මේ සීරම පුළුවන් තරම් මේ මේ කතා කරන්නේ සාකච්ඡා කරන්නේ ඊළඟට එක විදිහකට තේරෙන්නේ නැත්නම් තව විදිහකට කියනවා. තව විදිහකට කියනවා. මොකද අර යතුර අහු වෙනකන් ඒක ඒක පැති වලින් කියනවා. ඒක ඒක හම්බ වෙනවද නැද්ද කියන එක ඒ තමන්ගේ පැත්තේ තියෙන්නේ. ඉතින් මේ මේක එක විදිහට ඇහෙනකොට අර මේ තමන් පිටිය තැන් වල අඩුව තේන්න ගන්නවා. ඒක ඒකේ හැටියක්. ඒකට මේ මේ ඔන්න දැන් ගති ලක්ෂණ එකතුවකටනේ මෙහෙම පැනෙව්වේ. ගති ලක්ෂණ එකතුවකටනේ පැනෙව්වේ. නැතුව තියෙන දේක ගති ලක්ෂණ කිව්වා නෙවෙයි. කුටුවේ ගති ලක්ෂණ ටික කියන එක තමයි ලෝකයයි. දැන් එන්න ඕන පුටුව කියන්නේ ගති ලක්ෂණ එකතුවකට පැනවීමක් නිසා පුටුව කියන එකක ගති ලක්ෂණ තියනවා නෙවෙයි. ගති ලක්ෂණ ගොඩකට පුටුව කිව්වා නිසා පුටුව කියන එකක ගති ලක්ෂණ තියනවා නෙවෙයි. අන්න අතරින් අර එකක් දෙයක් යමක් කරන බවට පහරක් වද්දවන්න ඕන. ගති ලක්ෂණ ගොඩකට පුටුව කිව්වා. ගති ලක්ෂණ ගොඩකට වහල කිව්වා. අපේ භාෂාවේ හැම වචනෙම ඔන්න ඔය ඔන්න ඕක කරලා තියෙනවා. ගති ලක්ෂණ ගොඩකට වචනයක් දැම්ම සම්මතයක් දැම්ම.
උද්දේශයක් දුන්නා නේද ડોක්ටර්?
මේක ඉතින් ආයේ ගලප ගන්න මොකක් හරි වචනයකට. මේ ඔකට සමහරු කියයි සංඥාව කියලා. ඒක විග්‍රහ කරන එක නෙමෙයි. ආයි ලේබලයක් කලවන එක නෙමෙයි. මේ මේ අදහස මොකක්ද? ගති ලක්ෂණ ගොඩකට අපි නමක් දුන්නා මිසක් දේක ගති ලක්ෂණ නෙවෙයි කියන ඔන්න ඔය දැක්ම හොඳට ගන්න ඕන. තියෙන දේක ගති ලක්ෂණද ගති ලක්ෂණ ගොඩකට දෙයක් කියලා දැම්මද? තියෙන දේක ගති ලක්ෂණද ගති ලක්ෂණ ගොඩකට දෙයක් කියලා දැම්මද? අන ඔය ඔය හිතන කෝණේ බලන්න මේ දෙපැත්තක් කියලා. ගති ලක්ෂණ ගොඩකට දෙයක් කියන එකයි දේක ගති ලක්ෂණ කියන එකයි මේ දෙකක් කියන එක තේරෙනව නේද? නිකන් මේ මේ
ඒක තේරෙනවා ડોක්ටර්. ඒ පරස්පර විරෝධී දෙක.
එතකොට අපි හැරෙන්න ඕන මේ ගති ලක්ෂණ ගොඩකට තමයි දෙයක් පනවලා තියෙන්නේ. එතකොට ඒ ගති ලක්ෂණ එකක් හරි උතනින් අයින් වුණොත් අර අර දේ කියන එක දැන් පිටින්න්නේ නැහැ. එතකොට වෙන දෙයක් කියලා අපි නමක් දානවා අපේ පුරුද්දට. හැබැයි වෙන දෙයක් කියන එකත් ආයි ගති ලක්ෂණ කොට. ඔතන මේ මේ ඔන්න ඔතන පොඩ්ඩක් ඔක බලන්න පුරුදු වුණොත් ඊළඟ ප්‍රශ්නේ
දවල් බත් කෑවද?
ඊළඟ ප්‍රශ්නේ මොනවාද? ගති ලක්ෂණ කිව්වේ මොනවාද? මේ මයික් මේ මයික් මියුට් කරගන්න මයික් එකක් ඕන් වෙලා. හරි. ඔතන ඒ ගති ලක්ෂණ ගොඩකට අපි යමක් කිව්වනම් ඊළඟට නැහැ. ඒ කියන්නේ තියෙන යමක ගති ලක්ෂණ නෙවෙයි කියන තැනට එන්න ඕන. අර මං කියන්නේ අර මිරිඟුවේ හරි අර දුමක 3D පික්චර්ස් අඳින්න අපිට දුමක් ඕනනේ. දුමාරයක් යවලා ඔකට ලේසර් බීම්ස් දාලා මොනවද මවලා පෙන්නනවා. දැන් අර අර ගති ලක්ෂණ ටික එකතු කර. දැන් අර ලයිට් ගැහුකට වැඩක් නැහැ දුම කියන ලක්ෂණේ නැත්තම්.
සංකේතවත් කරනවා කියන තැන නේද ડોક્ટર අපි?
ඒ ලක්ෂණ ටික එකතු කරනවානේ.
එහෙමයි.
එක ගතියක් හරි අයින් වුණොත් දෙයක් කරන්න බැරි වෙනවනේ අපිට. ඒතර ඒකේ තේරුම් ගන්න ගති ලක්ෂණ වල එකතුවට දෙයක් කිව්වම එහෙනම් දෙයක් තියෙන දේක ගති ලක්ෂණ නෙවෙයි මේ කියන්නේ. ලෝකයා කරන්නේ ලෝකයේ ස්වභාවය තමයි දේක ගති ලක්ෂණ කියන එක. ගති ලක්ෂණ නිසා දෙයක් පැනුණා පැන වුණා කියන එක පේන්නේ නැහැ. අර ඒ හිතන ක්‍රමේ වෙනස් වෙන්න ඕන. ඒතර ගති ලක්ෂණ නිසායි දෙයක් පැන්නේ. ඔන්නතනින් කැඩුනොත් ඊළඟට හොයන්න පුළුවන් ගති ලක්ෂණ ආවේ කොහෙන්ද? ගති ලක්ෂණ කියන්නේ මොනවද? අනේ එතකොට මේ ආයතන නැතුව ගති ලක්ෂණ මතු වෙන්න විදිහක් නැහැ. තද ගතිය කියන එක මතු වෙන්න විදිහක් නැහැ. අපේ කාය ස්පර්ශය කියන එක නැත්තම්. කාය ආයතනය කියන එක වැඩ කළේ නැත්තම්. තද ගතිය කියන එක එන්න විදිහක් නැහැ. දකින්නවා කියන ආයතනය වැඩ කළේ නැත්නම් වර්ණය හැඩය දිග පළල එකක්වත් එන්න පුළුවන්. දකිද්දී නේද ඒ ගති ලක්ෂණ. පාට ඈ හැඩය. ඒ ඒ ගති ලක්ෂණය දෙන්නේ පෙනෙද්දි. අර තද ගතිය රස්නේ සීතල ඒ ගති ලක්ෂණය දෙන්නේ අල්ලද්දි. කායේ ගැටෙද්දි කාය. කාය ආයත මුත කියන ගඳ සුවඳ කියන ගති ලක්ෂණේ මේ ගඳ සුවඳ බලද්දී නේ ආග්‍රහණය කරද්දී ඊළඟට රසට අදාළ ගති ලක්ෂණ ටික ඒ රස දැනෙද්දි අර යෙදෙද්දි නේද මේවා කියලා බලන්න කියන්නේ අපිට අල්ලන්න අමාරුම එකක් තියෙනවා හිතද්දී නැත්තම් දැනගනිද්දී දැන ගනිද්දි ආපු ඒවා ටික කෙලවරක් නැහැ. ඒ දිට්ඨ සුත්තන්ත විඤ්ඤාත හතර නේද ඔය ආපහු අල්ලලා තියෙන්නේ. ගති ලක්ෂණ කියලා. ඒකට ඒවා තියෙන දේවල්. මෙන්න කියලා පෙන්වන්න පුළුවන් ඒවල. බලන්න දැන් එතෙන්ට නුවණ එනකොට මොකද වෙන්නේ ඒකට? එතෙන්ට හිත තියනකොට දැන් මොකද වෙන්නේ? එතකොට ඊ ආයතන පික්මවාගෙන දැක්මකට නේද එන්නේ දැක්මකට ගැළපීමකට වඩා ඊ දැක්ම එතකොට ඔන්න ඔය දැක්ම ඇතුවයි දැක්ම නැතුවයි දැන් ඔය කතාව ඇහෙනකොට මතක තියාගන්න මේ ඒ දකින විදිහත් වෙනස් ඔතෙන්ට අවේ දැක්මට ඇවිල්ලා නැතුව කියනකොට අන්න අර කියන දේ විභංග කරගෙන යනවා. තව තව සියුම් කරගෙන යනවා. ඒක ලෝකයා හිතන විදිහ. දැන් මේ සියුම් කරගෙන යෑමකට වඩා ඔය ඕනම තැනකින් මේ ධර්මතාවය දකින්න පුළුවන්. ඔය ඔච්චරම සියුම් කරගෙන ඔක යන්න අවශ්‍ය නැහැ. සියුම් කරගෙන යන්න ඕන අපි මෝඩ වැඩි හින්දා. නැත්තම් හිතනවා වැඩි හින්දා. මේ ලෝකේ පැත්තෙන් හිතන ගතිය වැඩිනේ. දැන් ඒකම ඊට වඩා දැක්මකට එන්න පුළුවන්. අපේ ප්‍රඥාව වැඩි නම් අර මාත්‍රිකා විදිහට කියනකොටම වැටහෙන්නත් පුළුවන්. ඒ ගතියයි මේකයි අර ලේබල් කරන්න යන්න එපා මේක. උද්දේශ දැන් බුදුහාමුදුරෝ උද්දේශ විදිහට කියන එක ගොඩාක් අයට තේරෙන්නේ නැහැ. ඒක ප්‍රඥාව අධික අයට විතරයි තේරෙන්නේ. දැන් තිස්සමෙත්තෙයියට අර අන්ත දෙකයි මැදයි මැද තවරණෙත්තේ බ්‍රාහ්මණයයි කියලා විතරයි කිව්වේ. අඩු ගානේ ස්පර්ශය කියන වචනේවත් දැම්මේ නැහැ. එයාට ඒ මාත්‍රකාව විදිහට කියන එක ඇති. මොකද ඒ ප්‍රඥාව අවදි වෙනවා. එතකොට ඒ ඒ ඒකයි ඒ වචනවල මේ කියන්නේ මොකද්ද කියන අර්ථය අනුවත් මේ වෙන වෙන තැන් තියෙනවා. ඒකට මාතෘකා විදිහට කියන එක ඇති සමහර විට මේ කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කරන්න. ඒකට ඒ මහා ඒ රහතන් වහන්සේලාට ඒ හැකියාව තිබුණා ඒක තව විග්‍රහ කරලා දෙන්න. මහා කස්සප හාමුදුරන්ට, ආනන්ද හාමුදුරන්ට, සරි හාමුදුරන්ට අර ඒ කෙටියෙන් කියන එක විස්තර ඇතුව විග්‍රහ කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ මාතෘකා විදිහට කිව්වහම ඒක තේරුම් ගන්න පුළුවන්කම ඒ ඒක එතන ಉದ್ದೇಶ කියන්නේ ಉದ್ದೇಶ විභංග කියනකොට වෙන අර්ථයක්. හැබැයි මෙතන මේ ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ කියනකොට ඊට වඩා ටිකක් වෙනස් අර්ථයක් කියලා මට හිතෙන්නේ. ඒ හින්දා මේ වචනෙට මේ තේරුමයි කියලා ලේබල් අලවනවට වඩා මේ මොකක් හරි පනෝන ගතිය තියෙන්නේ ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ. ඒ මොකක් හරි කියන එකේ නාමකායක් වෙන්නත් පුළුවන් රූපකායක් වෙන්නත් පුළුවන්. ඒකට අන්නේ ඒ පැන වෙන ගතියක් තියනවා නම් අනිත් එක සම්බන්ධ කරනවමයි. يعني රූප ස්වභාවයක් පැනෙවුවොත් නාම ස්වභාවය ඔකට සම්බන්ධ කරනවා. නාම ස්වභාවයක් පැනෙවුවොත් රූප ස්වභාවය ඔකට සම්බන්ධ කරනවා. ඔය දෙකෙන් එකකින්තරෝ අනිත් එකට පැවැත්මක් නැහැ. ඒකට ඕන ඔය ගතිය ඒ නාම රූප ගතිය. ඒකට ඒ නාම රූප ගතියත් එක තමයි පස්සේ කියන කතාව යෙදෙන්නේ. යම් ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ නිසා නාමකායක් හෝ රූපකායක් පනවයිද? ඒවා නොයෙදෙන කල්හි ඔය පස්ස කතාවක් යෙදෙන්න විදියක් නැහැ. දැන් නාම රූප කතාව යෙදුන්නේ නැත්නම් පස්ස කතාවක් යෙදෙන්න විදියක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මහා නිධාන සූත්‍රයේ විග්‍රහයේදී පෙන්නලා දෙනවා. ඒකට කාටද මේ මහා නිධාන සූත්‍රයේ දේශනා කළේ? ආනන්ද හාමුදුරුවන්. ඇයි කියන එක ඒක වෙනම හිතන්න. මොන වෙලාවෙද ඒක දේශනා කළේ? ආනන්ද හාමුදුරුවෝ කිව්වා ස්වාමීන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදේ හරි සරලයි. බොහොම පැහැදිලිනි කියලා මේ තේරුම් ගන්න පහසු විනේ කියලා කියනකොට තමයි බුදුහාමුදුරු ආනන්ද එහෙම කියන්න එපා, ආනන්ද එහෙම කියන්න එපා, මා හේවන් ආනන්ද කියලා ඔන්නෝක මේ ආකාරිනුත් දත යුතුයි කියලා ඔය මේ විග්‍රහය කරන්නේ. හැබැයි ඒක අර ඒ ඥාන දර්ශනේ આવුත් ඒක හරි සරලයි. ඉතින් ඒක කියන්න දෙයක්වත් නැහැ. බේතෙන්ට එනවායි කියන එක ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. ඒකයි එහෙම කියන්න එපා, ඔබ සරලයි කියන්න එපා. ඒක කියනකොට මේ එක පැත්තකින් අපි දන්න එක හරි කියලා ගන්න නැතුව තව ටිකක් විමසන්න කියන අදහස ගන්න ඕන. එක පැත්තකින් අනිත් පැත්තෙන් මේක දකින්න බැරි දෙයක්ුත් නෙවෙයි. බුදු කෙනෙක් කියන්නේ මේක දකින්න බැහැ නං ඒක කියන්නේ නෑනේ. එතකොට මතක තියාගන්න අපිට මේක දකින්න බැරි එකකුත් නෙමෙයි. හැබැයි දැක්කා කියලා ඉක්මන් වෙන්නත් එපා. තව ටිකක් ඉවසින්න තව හොයන්න. කියනන්නේ පණිවිඩේ තමයි අපිට එතනින් ගන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.